එතකොට අභිධර්ම පිටකය මේ ත්‍රිපිටකයට එකතු වීම සම්බන්ධයෙන් විශාල සාරගර්භ ශාස්ත්‍රීය ලිපි ප්‍රමාණයක් ලියවිලා තියෙනවා. ඒක කොහොම වෙච්ච එකක්ද, කොයි විදිහටද ආවේ කියලා. ඒ නිසා මේ භාගයක් දන්න මේ දැනගන්නේ නැතුව සම්පූර්ණයෙන් දැනගැනීමෙන් තමයි අපිට යමක් විග්‍රහ කරන්න පුළුවන්. ඒ නිසා මේවා තුල ගැඹුරු කාරණා තියෙනවා. ඉතින් ඒවා ගැන අපේ රටේ ඉන්නවා ඉතාම වියත් භික්ෂුන් වහන්සේලා. අපි නංගන් සඳහන් කරන්න ගියොත් අමතක වෙච්ච නංගන් තියෙන ස්වාමීන් වහන්සේලාට අගෞරවයක් වෙනවා. ඒ නිසා මම සඳහන් කරන්න යන්නේ. නමුත් ඉතාම පාණ්ඩිත්‍යයක් තියෙන බුදුදහම ගැන, ඒ වගේ අපේ මහාචාර්ය අසංග තිලකරත්න වගේ මේ බෞද්ධ දර්ශනය, බෞද්ධ ඥාන විභාගය පිළිබඳව ඉතාම ඉහළ මට්ටමේ පර්යේෂණ කරපු විද්වත්තු ඉන්නවා. ඉතින් එතුමන්ලාගෙන් ඒ වගේ දේවල් පිළිබඳ ප්‍රශ්න අහලා ඒවා निराකරණය කරගන්න එක තමයි වඩා හොඳ. අපි මෙතෙන්දී සඳහන් කරේ ධර්ම ධාතුව කියලා එකක් ගෙනාවා. ඊට පස්සේ අපි මේ අපේ හිතවත් ශ්‍රාවකයන්ටයි ප්‍රේක්ෂකයන්ටයි පොඩි උදව්වක් කළා මේ ධර්ම ධාතුව කියන එක මොකක්ද කියන එක පැහැදිලි කරලා දෙන්න.
ඔව්.
එතකොට ඒකෙදි අපි කිව්වා මේ නාගාර්ජුන තුමා තමයි මේ මාධ්‍යමික දර්ශනයේ මූල මාධ්‍යමික කාරිකා විඤ්ඤප්ති මාත්‍රතා සිද්ධිවාද මේ වගේ වසංග වසුබන්දු ආර්යදේව මේ වගේ මේ චින්තනමය වශයෙන් මේ ඉදිරියට ගිය අපේ ඒ සම්ප්‍රදායේ භික්ෂුන් වහන්සේලා චින්තකයෝ හිටියා. ඉතින් ඒ අය මේක මෙහෙම කළා. ඉතින් ඒ අයගේ නාගාර්ජුන විසින් කෘති 18ක් ලිව්වා. ඒ 18න් එකක් ධර්ම ධාතුත්ව කියලා විග්‍රහ කරලා තියෙනවා. ඊළඟට වෛපුල්‍ය කියලාත් තියෙනවා. අපේ සෙල්ලිපිල වය තුඩල කියලා ඒක අඳුන්වලා දීලා තියෙනවා. ඉතින් අපිට මේකෙන් පේනවා මේ නාගාර්ජුන පඬිවරයා විසින් මූලිකත්වයේ අරගෙන දියුණු පවුණු කරපු ඒ මතවාදය තමයි මේ ලංකාවට ආවේ. ඉතින් ඒක ආවට පස්සේ කවුරු හරි කියනවනේ ඒක ත්‍රිපිටකයට වැද්දගත්තේ නැහැ කියලා. ඒක වෙනම කාරණයක්. ඒක ත්‍රිපිටකය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය හා විනය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවනේ. ඉතින් ඒකට නාගාර්ජුනගේ වැතුල් කරන්න ඕම නැහැ. කවුරුත් එහෙම කියලාත් නැහැ අතුළු කරන්නයි කියලා. ඉතින් ඒක නිසා වරදවා වටහා ගන්න එපා. ඒක බුදුරජාණන් වහන්සේගේ නිර්මල ගැඹුරු දහම එසේම තියනවා. ඒක ගැන මොකක්වත් වෙනසක් නැහැ. නමුත් ඒ අතරතුර අපි දන්නවා සමාන්තර ඥාන ධාරා එනවා. දැන් වන් බලන්න, දැන් අපි දන්නවා මේ නිව්ටන්, සර් අයිසැක් නිව්ටන් මේ ගුරුත්වාකර්ෂණ වාදයේ ඉදිරිපත් කිරීමත් සමගම සම්භාව්‍ය භෞතික විද්‍යාව ක්ලාසිකල් ෆිසික්ස් කියන එක ඇති වුණානේ. එතන මේ ක්ලාසිකල් ෆිසික්ස් තිබු ඇති වුණාට පස්සේ දැන් අපි තවමත් ඉන්නේ ක්ලාසිකල් නිව්ටෝනියන් ක්ලාසිකල් ෆිසික්ස් වල නෙමෙයිනේ දැන් ඉන්නේ. හරිද? දැන් අපි කොයිතරම් ඉදිරියට ගිහිල්ලා තියෙනවද මේ විද්‍යාවේ? නොඑක අදහස් තියෙනවනේ නේද?
ඊට පස්සේ ක්වොන්ටම් පිළිබඳව සාකච්ඡාව ආවා.
දැන් ක්වොන්ටම් ෆිසික්ස් වලනේ අපි ඉන්නේ. ක්වොන්ටම්
භෞතික
පිළිබඳ දැන් ඉන්නේ. දැන් ඉදිරියට මේ ක්වොන්ටම් භෞතිකයනුත් ගිහිල්ලා ඊට වඩා දේවල් අපි අනාවරණය කරගන්න.
දැන් ඔය නැනෝ තාක්ෂණය එහෙම වෙන භෞතිකයක් කරා දියුණු වෙමින්
පවතිනවානේ. දැන් එතකොට මේ කවුරු හරි කියන්න පුළුවන්ද නෑ ඔය ක්වොන්ටම් වාදය අපි නිව්ටෝනියානු භෞතික විද්‍යාවට වැද්දගන්නේ නෑ. ඒක නිෂ්ඵල කතාවක් නේද? වැද්දගත්තේ නැති හේතු මෙව්වයි. ඒක නෙමෙයි නිව්ටන්ගේ භෞතික විද්‍යාව නිව්ටෝනියන් ක්ලාසිකල් ෆිසික්ස් කියන එක ඥාන ධාරාවක්. ඊට පස්සේ ඊළඟ කාලවල වලම දියුණු වෙලා ඇවිල්ලා ඊට පස්සේ අපි දැන් ක්වොන්ටම් ෆිසික්ස් කියන ක්වොන්ටම් භෞතික විද්‍යාවට දැන් ඇවිල්ලා ඉන්නවා
නේ. සමහරවල් දැන් නිව්ටන් ඒ මතවාදය ඉදිරිපත් කරපු හින්දානේ කාට හරි හිතෙන්නත් මේක ඇත්තද කියලා හොයන්න ඕනේ කියලා. ඒකත් එක්කනේ සමහරවල්ට ඔය ක්වොන්ටම් මෙන්නේ
නේ. එතකොට අපේ ආචාර්ය ගාමිණී පියදාස මහත්මයා එතුමා මේ ප්‍රතිගුරුත්ව න්‍යාය
ඉදිරිපත් කරා. අපි මේ වැසිබැඳ ගලදී ප්‍රතිගුරුත්ව න්‍යාය මේ භෞතිකදේ අපි පෙන්නවා.
එතකොට මේ වගේ ඒ ගාමිණී ආචාර්ය ගාමිණී පියදාස මහත්මයා තව ඉදිරියට ගිහිල්ලා මේක තව බරසාර විදිහට සනාථ කරලා ලෝකය මේක දැකලා මේක පිළි අරගෙන ආපු දවසට එතකොට තව එතකොට නිව්ටෝනියානු භෞතික විද්‍යාවේ මූලික ධර්මයට වඩා වෙනස් එකක් කියනවා. ඉතින් ඒකෙන් කවදාකවත් නිව්ටන්ගේ නම ඉතිහාසයෙන් කුරුටු ගෑවෙන්නේ නැහැ නේ.
ඔව්. දැන් ඒකේ ලස්සන වැඩේස දැන් මේ පැත්තෙන් අපේ මහාචාර්ය ගාමිණී නිියවටන්ව වෙන පැත්තක ඉක්මවා යනවා. කොන්ටම් ෆිසිික්ස් ගැන කතා කරන්න කට්ටිය ඒත් ඒ නිියවටන්ම තවත්
තවත් අතික්‍රමණ
අතික්‍රමණය කරනවා ඒගැන්නේ එකමදේ තව විධ පැතිවලින් අතික්‍රමණය කරන්න පුළුවන් කියෙන හොඳ හොඳ සාධකයක් නොක
ඥානය ස්වරූපය ඒකයි මේ අපට ලියලා එකක විදිහේ අදහස් ඉදිරිපත් කරල තියෙන මහත්තුරු මහත්මීන් හා කට්ටිය දැනගණ්ඩෝන බුදුරජාණන් වහන්සේගේ මේ දර්ශනය ඉදිරිපත් කරන කාලය වෙනකොට ඉන්දියාවේ තව දර්ශනවාද තිබුණ උපනිෂද් දර්ශනය. බුදුරජාණන් වහන්සේ තමන්ගේ ධර්මය පැහැදිලි කිරීමට පාවිච්චි කරපු ඇතැම් සංකල්ප තියෙන උපනිෂද් ධර්මය
කොච්චර දේවල් අවශෝෂණය කරගත්ත
අවශෝෂණය කරගත්ත දිලට ජෛන මහාවීර තුමාගේ දර්ශනය තුළින් උකහාගත් අවිහිංසාවාදය වගේ අදහස් තියෙනවා. ඉතින් ඒ නිසා ඥානමාර්ගය කියන ඒවා දලුලා වැඩෙනවා. එකකින් තවත් එකක් ප්‍රතිපෝෂණය වෙනවා. ප්‍රතිපෝෂණය වෙමින් තමයි ඥානමාර්ගය ඉදිරියට යන්නේ. ඥානමාර්ගය ආගමක් කරගත්ත අයට තමයි මේ ප්‍රශ්න ඇති
වෙන්නේ. සියලු ආගම්වල එහෙමයි. දැන් ඔය මේ ක්‍රිස්තියානි ආගමේ පරණ ගිවිසුම එනවා ගිවිසුමයි කියලා
දෙකක් තියෙනයි.
අර ආපු ප්‍රහාය මේ එක තැනකදී වෙනස් වෙනවා.
බුදුරජාණන්
වහන්සේ තේ ආපු ප්‍රහාය එක තැනකදී වෙනස් කළා.
ඔව්. ඉතින් මේ වගේ මේ වගේ තත්ත්වවලදී දැන් මේ කතාව එන්න හේතුව නුවන් දැන් අපි ධර්ම ධාතු උත්සව ධර්ම ධාතුව වෛතුල්‍ය වාදය ගැන කතා කරාම එතකොට සමහර අය මේකට අදහස් ඉදිරිපත් කළ තිබුණානේ මූණු පොතේ නොඑක් තැන්වල මේමයි ඕක අපි ගත්තේ නැත්තේ මේ හින්දා මේක බුද්ධ ආගමට පටහැනි අරෝමයි කියලා. ඉතින් එහෙම ප්‍රකෝප වෙන්න උවමනාවක් ඇත්තේ නැහැ. අපි දැනගත යුතු දෙයක් තියෙනවා. මිනිසුන් තමයි මේ ඥානය දිනු කරලා තියෙන්නේ. එක එක ඥානමාර්ග ආවම මේවා ඥානමාර්ග. මේවා ඥානමාර්ග.
ඒ ඥානමාර්ග විමුක්ති මාර්ග කරගන්න එක අපේ වැඩක්.
ඒක අපේ වැඩක්. මේ ඥානමාර්ගය ඉදිරිපත් කරලා තියෙන මිනිස්යාට කිසිම ඥානමාර්ගයක් තියනවාද සමාජ විරෝධී ඥානමාර්ග? එහෙම ඒවා නැහැ. මේ චින්තකයෝ අපි ගත්තොත් බුදුරජාන් වහන්සේ ගම ඊට කලින් ඍෂභනාථ පළවෙනි ජෛන තීර්ථාංකුරය කියලා සලකන ඍෂභනාථ. ඍෂභනාථගේ ඉඳලා අපි කාල් මාක්ස් දක්වා හරි ඩැරිඩා දක්වා ලකාන් දක්වා අපි ගත්තොත් එතකොට මේ කට්ටිය ඔක්කොම කියලා තියෙන මේ සමාජයට අයහපත් දර්ශනද චින්තන මාර්ගද නෑ. හැම එක්කෙනාම එක එක පැත්තෙන් සමාජය වෙනුවෙන් යම්කිසි ඥාන පුෂ්පයක් පිපෙන්න සලස්සලා තියෙනවා. ඉතින් ඒවා එක එක ඒවා අල්ලගෙන කොටස් වලට බෙදිලා එනකොටාගෙන මතවාද හදාගෙන තමන්ගේ විමුක්ති මාර්ගයේ ආපස්සට ඇදගන්න එක ඒවා මිනිස්සු කරන වැඩ. නිසා ඥාන මාර්ගයක් අහම දැන් බුදුරජාණන් වහන්සේ කාලාම සූත්‍රයේ මොනතරම් විවෘත අදහසක්ද ඉදිරිපත් කරලා
තියෙන්නේ
නේ. ඒතර ස්වක්ඛාත කියන වචනේම තේරුම ඇවිල්ලා බලන්න කියන එක බලව ඇවිල්ලා බලන්න. ඉතින් මේ එව බලව කියවුවාම නෑ බලන්නෙම නැතුව ඕක එපා කියන ජනතාවක් ඒ ධර්මයේ විශ්වාස කරන අය තුළ ඉන්නවනම් ඒ ආදාහන ග්‍රාහීත්වයට යාමක්. බුදුරජාණන් වහන්සේ හරිම ප්‍රගතිශීලී. එතකොට එක මහත්මෙක් අහලවල තිබුණා මේ බුදුහාමුදුරන්ගේ දහමටයි දර්ශනයක් කියන්නේ කියලා. ඉතින් දැන් මේ වගේ දේවල් හරි අමාරුයි පැහැදිලි කරලා දෙන්න. මොකද මේ මහත්මයා කියලා තිබුණා සොක්‍රටිස්ගේ තියෙන දර්ශනයක්, ප්ලේටෝගේ තියෙන දර්ශනයක්, ඒවට කියන්නේ දර්ශන කියලා. ඉතින් ඇයි බුදුහාමුදුරන්ගේ මේ තරම් වටිනා දෙයකට දර්ශනයක් කියන්නේ කියලා. ඉතින් දර්ශනයක් කියන්නේ දැක්මක්. සබ්බේ සංඛාරා අනිච්ඡාති කියලා කියන්නේ දැක්මක්. හරි. එතකොට එහෙමනම් දර්ශන කියන්නේ දැක්මක්. බුදුරජාන් වහන්සේ දර්ශනය ඒක කියලා අපි දන්නවනේ දුක ඇතිවීමට හේතුව දුක නැති කිරීමේ මාර්ගය දුක නැති කිරීම ආදි පියවර ගණනාවක් කිව්වා. ඉතින් ඒ නිසා අපි මේ සියලු දෙනාටම කියන්නේ අපි මේවා කරන්නේ සමාජ හිතකාමී ආකාරයට මිසක් ගැටුම් හදාගන්න බෙදෙන්න ඔබතුමාලා ධනාත්මකව නොවන කියන කිසි දෙයකට අපි ප්‍රතිචාර දක්වන්නේ නැහැ. මොකද අපේ අපේක්ෂාව ඒක නොවන නිසා.
හරි අපි විරාමයකට යන් ප්‍රවෘත්ති විරාමයෙන් පසුව නැවතත් අපි Unlimited History සමග.
Unlimited History අපේ ජාතික කතාව.
අපි අලිත් අපේ ප්‍රවෘත්ති රාමෙන් අනතුරුව Unlimited History වැඩසටහන සමග ඉතින් අපි ඔබට ආරාධනා කරනවා 0112 55 33 63 එහෙම නැත්නම් අපේ Facebook අඩවියට ගිහිල්ලා එහි මේ මොහොතේ පළවෙන බැනර් එකට පල්ලැහැන් නැත්නම් ඔබ අපිව YouTube හරහා නම් මේ මොහොතේ නරඹමින් ඉන්නේ ඔබට පුළුවන් අපිට ප්‍රශ්න යොමු කරන්න YouTube එකේ comment විදියට නැත්නම් ඒ description එකේ පළ වෙලා තියෙනවා අපේ සම්බන්ධතාවයන් email facebook link ඔය මොන විදියෙන් හරි අපිට එවන්න පුළුවන් නැත්නම් මේ විදියට ලිපියක් මාර්ගයෙන් වුණත් අපිට එවන්න පුළුවන් අපිට අපේ ලිපිනය තැපැල් පෙට්ටිය 2045 කොළඹ තැපැල් පෙට්ටිය 2045 කොළඹ සර් අපි දැන් කතා කරගෙන ආපු කාරණාත් එක්ක මේ අපි අපේ රාජාවලිය පිළිබඳව මේ ගිය සැරෙත් වැඩිය කතා කරන්න හම්බුනේ නැහැ.
ඔව්.
මේ අපි අපේ රටේ තවත් ශ්‍රේෂ්ඨ රජවරුන් දෙදෙනෙක් ගැන එකම නම තියෙන රජවරුන් දෙදෙනෙක් ගැන කතා කර කර ඉන්නකොට තමයි සර් වැඩසටහන හමාර වුණේ.
ඔව්. අපි නුවන් මේ ඒ අපේ හිතවත් ශ්‍රාවකයන්ට සතියකට පස්සේනේ මේක අහන්නේ.
ඔව් ආය ආය.
ඔව්
අපි පොඩි සමරයිස් එකක් කරමු.
ඔව් අපි යම් කිසි සාරාංශයකට
කිරීමක්
කරලා අපි එකම පටන් ගමු. ඒතොර අපි ඔබට මතක ඇති අපි අර නායකගේ කතාවක් කිව්ව කරා එක වැඩසටහනක් මහානාග කියලා රජතුමෙක් මේගේ කතාවක් අපි කිව්වා. ඊට පස්සේ මහානාගගේ මහානාග රජතුමාගේ කාලය අවසන් වුණාම රජ වෙන්නේ එතුමාගේ මාමා වෙච්ච අග්බෝ කියන රජතුමා. එතකොට ඒක අපි කිව්වා. එතකොට අග්බෝ රජතුමා ක්‍රිස්තු වර්ෂයෙන් 571 ඉඳලා ක්‍රිස්තු වර්ෂයෙන් 604 වෙනකන් සැලකිය යුතු දීර්ඝ කාලයක් ඒ රජතුමා රජ කළ බව අපි වැඩසටහනේදී කිව්වා. එතකොට අග්බෝ රජතුමා ඉතාම කාර්යශූර ක්‍රියාශූර රජතුමෙක්. ඒ වගේම ඒ රජතුමා ගේ කාලය තුල කරපු කටයුතු ගැනත් අපි සඳහන් කළා. මේ හදපු වැව් ගැන කතා කළා. එතකොට මේ අග්බෝ රජතුමා තමන්ගේ මාමා උපරාජ තනතුරට පත් කළා. ඒ වගේම ඔහුගේ සොහොයුරා යුවරාජ තනතුරට පත් කරා කියලා අපි කිව්වා. ඊළඟට රජතුමේ අග්බෝ රජතුමාගේ බෑනා මලේ රජු, ඒ කියන්නේ රුහුණ ඇතුළු කඳුකර ප්‍රදේශයේ මලේ රාජ හැටියට පත් කරයි කියලා. අග්බෝ රජතුමා සැලකිය යුතු කාලයක් ඒතර 571. එතකොට 571 ඉඳලා 600ට ගත්තොත් එම අවුරුදු 29යි 4යි 30යි 33ක්. අවුරුදු 33ක් ඒ රජතුමා රාජ්‍ය කාලයේ පවත්වාගෙන ගියා. ඒක හරිම ස්ථාවර කාලයක්. ඒ අග්බෝ රජතුමාගේ රාජ්‍ය කාලය අවසන් වුණාට පස්සේ රාජ්‍යත්වයට පත් වෙන්නේ එතුමාගේ සොහොයුරු යුවරජනේ. යුවරජ තමයි සොහොයුරා තමයි යුවරජ හැටියට පත් කළේ. එතකොට ඒ සොහොයුරු යුවරජතුමා ඔහු රජ වෙනවා මේ අග්බෝ රජතුමාගෙන් පස්සේ. එතකොට එයත් රජ වෙන්නේ අග්බෝ කියන නමින්මයි. සුළු අග්බෝ කියලා ඉතිහාසයේ කියනවා. ඒ කියන්නේ අර අර ඉතින් අපේ කියන දෙවෙනි අග්බෝ කියලත් අපි සඳහන් කරනවා. සුළු අග්බෝ කියලත් කියනවා. ඉතින් වංශ කතාවම කියනවා එයා සුළු අග්බෝ කියලා. මොකද ඊට කලින් හිටියත් එයාගේ සොහොයුරා අග්බෝ නමින් තිබිච්ච නිසා මෙයාට සුළු අග්බෝ, කියන්නේ වයසින් මෙයා ඊට වඩා බාල නිසා මෙයාට සුළු අග්බෝ කියන නම විවාහාර කරයි කියලා.
ඔව් සුළු අග්බෝ රජුරෝ රජ වෙනකොට සෑහෙන වයසක් ඇති සම්මත.
සෑහෙන වයසක් තියෙනවා.
එයාගේ අයියා අවුරුදු 33ක්
පාලනය කරානේ. එතකොට එයාත් සෑහෙන වයසක ඉන්න ඕන. ඉතින් ඊට පස්සේ මේ සුළු අග්බෝ මොකද කළේ? සුළු අග් අම්මම කිව්වා කලින් අර කලින් සුළු අග්බෝගේ මේ වැඩිමාල්සෝ මේ ලොකු සොහියුරා අග්බෝ අවුරුදු 33ක් රජ කරේ. එතකොට එයා යව්වනේ එයාගේ මාමා උපරාජ කළා. උපරාජ කළ යහුවම ඒ මාමට හිටිය දුවක්. ඒ දුව තමයි මේ සුළු අග්බෝ විවාහ කරගත්තේ. හරි මේ ඥාති සම්බන්ධය අරගෙන අරගෙන යනවා. මොකද බලේ කියන දේ පවත්වාගෙන යන්න ඥාති සම්බන්ධතාත් රෙජුලේෂන් සම්බන්ධ වෙලා තියෙනවා ඉතිහාසයේ තුලත්.
ආවා විවාහය ලස්සන යොදාගෙන තියෙනවා.
විවාහ යොදාගෙන තියෙනවා. එතකොට අර මේ කාගේද පළවෙනි අග්බෝගේ මාමගේ දියණියක් මේ පළවෙනි අග්බෝගේ සොහුයුරා වෙච්ච දෙවෙනි අග්බෝ එහෙම නැත්නම් සුළු අග්බෝ විවාහ කර ගන්නවා. කරලා විවාහ කරගෙන අගමෙහෙසිය බවට පත් කර ගන්නවා. පත් කරගෙන එහෙම පත් කරගෙන ඒ අතරතුර මේ ඒ මෙහෙසියගේ ඥාති සොහුයුරෙක් පත් කර ගන්නවා අසිග්ගාහක තනතුරට.
කියන්නේ ප්‍රධාන ආරක්ෂක වගේ නේද? අපි අසිග්ගාහ ගැන කතා කරා.
අසිග්ගාහක ගැන නිතරම කියන නිසා මට නම් පේන්නේ මේ අසිග්ගාහක කියන වචනේ අදහස් කරන්න ඇත්තේ සෙන්පතියා කියලා
ප්‍රධාන. අපි දැන් කාශ්‍යප රජුර ගැන හදනකොට මිගාර අසිග්ගාහක
තනතුර හිට අසිග්ගාහක කියන තනතුර නිරන්තරයෙන්ම වංශකතාවල අවධාරණය කරලා තියන්න හේතුව තමයි අසි දරාගෙන ඉන්න කෙනා කියන එක. අසි කියන්නේ අසි පතනේ ආයුධය. ආයුධ දරාගෙන සන්නහ සන්නද්ධනේ.
ඒතර
සන්නහ සන්නද්ධ නායකයානේ. එතකොට ඒ කියන්නේ රටේ හමුදා බාර නායකයා හැටියට වෙන්න ඕනේ මේ අසිග්ගාහ
සමහර හැමතැනම ඔය රජ කෙනෙක් ගැන කියනවා නම් බොහෝ තැන්වල ඔය නමත් එන්නේ.
මේ නමත් එනවා ඒක. සමහර විද්වත්තු කියලා තිනවා අසිග්ගාහක කියලා කියන්නේ රජුරෝ ගාවම අසිපත දරාගෙන ඉන්න කෙනායි කියලා. රජවරු ගාවම අසිපත දරාගෙන ඉන්නේ කවුද කියලා අපිට පේනවනේ නිදහස් උත්සවයේ දවසේට රාජ්‍ය උත්සව වෙලාවට රජුරෝ ගාවම අසිපත දරාගෙන ඉන්නේ කවුද කියලා අපි දකිනවනේ අසිග්ගාහකලා ටිකනේ. එතකොට දැන් නම් අසිග්ගාහකවරු තුන්දෙනෙක් ඉන්නවා මේ තුන ත්‍රිවිධ හමුදාව. එතකොට මේ අසිග්ගාහක හැටියට පත් කරනවා. එතකොට බිසවගේ සහෝදරයෙක් තමයි අසිග්ගාහක තනතුරට පත් කරන්නේ. ඔහුගේ නම සංගතිස්ස. සංගබද්ද්‍ර කියලාත් ඒක සඳහන් කරලා තියෙනවා. සංගබද්ද්‍ර පත් කරනවා. එතකොට සංගබද්ද්‍ර මේ පත් කළා සුළුවක් බෝදෙන් රාජ්‍ය පාලනය අරගෙන යනවා. සුළුවක් බෝ රාජ්‍ය පාලනය අරන් යනකොට මේ ඉතිහාසයේ සඳහන් කරනවා මේ එක්තරා පුවතක්. ඒ පුවතේ තියෙන ඓතිහාසික වැදගත්කම කුමක්ද කියලා අපිට වටහා ගන්න අමාරුයි. නමුත් ඒක පිටිපස්සේ තියෙන්න පුළුවන් යම්කිසි විශේෂ කාර්යයක්. මොකද්ද මේ දේ? මේ කාලිංග රටේ හිටපු රජුරෝ මේ සටන් ව්‍යාපාර වගේ දේවල් ගැන කලකිරිලා ලංකාවට එනවා. කාලිංග රටේ රජුරෝ.
සර් කාලිංග රට කියන්නේ කොහෙද කියලා පොඩ්ඩක් කියන්න.
කාලිංග රට පිළිබඳවත් ඉතිහාසඥයින් අතර තියෙනවා මත දෙකක්. සමහර අය කියනවා මේක ඉන්දියාවේ තියෙන කාලිංගයක් කියලා. මොකද අර අශෝක රජතුමා කාලිංග සටන ගැන කතා කරනවානේ. එතකොට මේක ඉන්දියාවේ බටහිර නැගෙනහිර පැත්තේ තියෙන රටක් කියලා සමහර අයගේ අදහසක් තියෙනවා කාලිංගය. සමහර අයගේ අදහස තමයි කාලිංගය කියන්නේ සුමාත්‍රා කාලිංගය කියලා. ඉතින් ඔය මත දෙකටම තියනවා. දැන් නිශ්ශංගමල රජතුමා කාලිංග වංශිකයෙක් කියලා කියනවා. එතකොට නිශ්ශංගමල රජතුමා එතුමාගේ සෙල්ලිපිවල කියනවා එතුමාගේ අම්මගේ තාත්තගේ නම්. හැබැයි එහෙම බැලුවහම ඉන්දියා ඉතිහාසයේ කොහෙවත්ව තැනක එහෙම මේ නිශ්ශංගමල රජුරුවන්ගේ අම්මගේ තාත්තගේ නම තියන අය නැහැ. මට මේ වෙලාවේ හරියට අපි නිශ්ශංගමල ගැන
කතා කරමු.
චන්ද්‍රබහානු ඔහම තියනවා නම් කීපයක්. මේ ඊට පස්සේ මේ ඉතින් නිශ්ශංගමල රජතුමාටත් වැඩිපුර සම්බදතාවක් තියෙන්න පුළුවන්. කාලිංගය කියන්නේ සුමාත්‍රාව කියන එකයි ඇතැම් අයගේ අදහස තියෙන්නේ. මේවා පිළිබඳ තාම ඓතිහාසික මත තියෙනවා. කෙසෝ වේවා එක්කෝ අග්නිදිගාසියාවෙන් එක්කෝ ඉන්දියාවෙන් මේ කාලිංගය කියලා හඳුන්වපු ප්‍රදේශයෙන් දැන් අපි දන්නවා තවත් තැන්වල කාලිංගය සඳහන් වෙනවානේ. කලිඟු රටෙන් එනවා මේ තේමමාලා හා දන්ත කුමාරයෝ. ඈ අපි හිතන්නේ මේ ඉන්දියාවෙන් කියලා තමයි අපි දන්නේ මේ කාලිංගය. ඒ කොහොම හරි මේ කාලිංග රටෙන් ඒ රටේ රජ්ජුරු කාලිංග රජ්ජුරු ලංකාවට එනවා කලකිරිලා. ඇවිල්ලා ඒ රජතුමා මහාන වෙනවා ජෝතිපාල කියලා අපේ භික්ෂුන් වහන්සේ කෙනෙක් ළඟ. ඉතින් මේ ඊට පස්සේ රජ්ජුරු ඇවිල්ලා මහාන වෙනවා. ඊට පස්සේ රජ්ජුරුන්ගේ බිසවත් වෙනවා. බිසවත් ඇවිල්ලා ලංකාවට මහාන වෙනවා. මේ කාරණේ දැන් කියන හැටියට කාලිංගයේ රජු. එතකොට කිසියම් දේශයක කිසියම් විදේශයක පාලක පාලනයට හිමිකම් තියෙන පුද්ගලෙක් ලංකාවට ඇවිල්ලා පැවිදි භාවයට පත්වීම පිළිබඳ ප්‍රවෘත්තියක් චූලවංශේ වාර්තා කරනවා. නමුත් චූලවංශ කතුවරයා ඊට හේතු එවම මොකුත් කියන්නේ නැහැ. අර කාලිංග රජුරෝ මේ කලකිරිලා යුද්ධ කරෙහි කලකිරිලා තමයි ආවේ කියලා කියන්නේ.
එහෙම කලකිරිලා රටවල් වලට ගිහලා මහා නර රජුරෝත් ඉඳලා තිනවා
නේද? එහෙම ඉඳලා තිනවා චූලවංශය කියන හැටියට නම් නේ. එහෙම හිටියයි කියලා. ඉතින් සමහර විට ලංකාවේ අපි දන්නවා ලංකාවේ මහා විහාරය, අභයගිරිය, ජේතවනය වගේ බෞද්ධ විහාරාරාම ඒවායේ දැරූ මතය කුමක් වුවත් ඒ විහාරාරාම මුළු ආසියාවේම ඉතාම දීප්තිමත් බෞද්ධ මධ්‍යස්ථාන හැටියට ක්‍රියාත්මක වුණා.
දැන්ටත් මේ ලංකාවට බුදු සමය හොයාගෙන කී දෙනෙක් විදේශිකෝ
එනවාද? ඉතින්
මේකින්ද මේ අපි මේ සමහර අය කරන ඒවායන් ඒගොල්ලන්ට එන්න හිතෙන්නේ නැති තැන් අපි निराකරණය කරගන්න ඕනේ.
නැ මං හිතන්නේ ඉතින් ඒක අපි ඉතිහාසයේ පුරාම මේ බුදුදහම ගැන ලොකු ප්‍රසිද්ධියක් ගෞරවයක් ප්‍රසිද්ධියක් නෙමෙයි ඒ ප්‍රසිද්ධියාවේ ගෞරවය නිසා ඉතින් අපි ඒවා ආරක්ෂා කරගෙන ආවනේ. දැන් බලන්න අපි ප්‍රධාන නගරවලට ගියහම ඉතුරු වෙලා තියෙන්නේ බෞද්ධ ආරාමවල නෂ්ටාවශේෂනේ. අභයගිරියට ගියහම පිරිවෙන් කීයක් තියෙනවද? මහා විහාරයට ගියහම දීඝසන්ද පිරිවෙන, දීක්ෂන්ද සෙනවියා පිරිවෙන කියන්නේ ඒකනේ. හරි. එතකොට ඒ වගේ පිරිවෙන් මහානා මහමුදුර වැඩවාසය කරපු, ඉතින් මේක මහා මේ විශාල මේ පුනර්ජීවයක් නේ. අද අපි ඉතාලියට රෝමයට ගියහම දකින්න ලැබෙනවා වගේ ඒ ආගම්වල. ඉතින් ඒ වගේම ඉස්ලාම් භක්තිකයන්ගේ ඒ රටවල් වලට ගියහම, මක්කමට ගියහම දකින්න තියෙනවා වගේ. අපේ රටේ බුදුදහම, බෞද්ධ දර්ශනය පිළිබඳ නොඑක් සම්ප්‍රදායන්, ඒ පිළිබඳ විශාල පුනර්ජීවනයක් දකින්න තිබුණා. ඉතින් ඒ නිසා වෙන්නේ නැති සමහර විට මේ කාලිංගේ හිටපු රජු ඇවිල්ලා සමහරට ඔහු ඇත්තෙම මේවේ තියෙන නිර්ර්ථකභාවය වටහාගෙන ඇවිල්ලා මේ ප්‍රජා ජීවිතයට ඇතුල් වෙන්න ඇති. ඒක සඳහන් කරනවා මේ 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 ඉතින් ඒකත් එක ඓතිහාසික කරුණක්නේ. රටක හිටපු රජෙක් අපේ රටට ඇවිල්ලා මහණ වුණයි කිව්වම අපේ හිටපු රජුරෝ එයා වෙනුවෙන් සියලුම උපස්ථාන කරලා පහසුකම් සලස්සලා ඔක්කොම කරයි කිව්වමත් ඒක හරි මොකක්ද අර තානාපති විදේශ සම්බන්ධතා සම්බන්ධයෙන් හොඳ උදාහරණයක් නේ. ඒක හරි ඩිප්ලොමැටික් වැඩක් නේ.
රබින්දනාත් ටාගෝර් මහත්මයාගේ පුංචි මේ කවි කතා පොතකුත් තියෙනවා සර්, තාකිර් දේශ කියලා. ඒ වගේම කුමාරෙක් එපා වෙලා මේ වෙන දිවහිනකට යන මහලට ඔය ඔක්කොම කතා එකට ගැට ගැහිලා ආවා වෙන්නත් පුළුවන්. ඒ
වගේම කතා එකිනෙකට ගැට ගැහිලා ආවා වෙන්නත් පුළුවන්. කෙසේ හෝ ඒක වැදගත් සිද්ධියක්. ඒ කියන්නේ අපි ඇවිල්ලා වෙන දේශයක පාලකෙක්ව ආවම යව පිළි අරගෙන එයාගේ අභිමතාර්ථ සාධනයට අපි උදව් කරලා සුළුවක් බෝ රජුරු මේ 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 ආපු කාලිංග රජුරු මහණුනේ මේ ජෝතිපාල කියන මහාස්තවිරයාණන් වහන්සේ ළඟ. ඒතර රජුරෝ මොකද කරන්නේ මේ මේ ඒ මහණ වෙච්ච කෙනාටත් විහෙර විහාරයක් සතක් සකස් කරලා දීලා අපෝපස්ථාන කරනවා. එතකොට සුළුවක් බොරජුරන්ගේ බිසව මේ අර එයාගේ මාමගේ දුවනේ. ඉතින් එයා මොකද කරන්නේ, රජුරන්ගේ බිසවත් ඇවිල්ලා මෙහෙ මහණුණාම මේ අගමහසියේ කියලා බිසවට උදව් කරනවා. මේ ඒ මහණ වෙච්ච එකට එයාට පිළිවෙත් අරගෙන යන්න. ඉතින් මෙතන හරි
සුහදයි,
හරි ලස්සනයි, හරි සුහදයි. ඒගොල්ලන්ගේ ඒගොල්ලෝ සසර කල කිරිලා මෙහෙ මහණ වුණාම ඒගොල්ලන්ගේ ඒ ලෝකෝත්තර ගමන යන්න අපේ හිටපු පාලකයෝ උදව් කරයි කියලා කිව්වහම එතන තියෙනවා මේ අර විදේශ සම්බන්ධතාව සම්බන්ධයෙන් හොඳ නිමිත්තක් අපි උදව් කරපුවා. දැන් අපි මේවා ඉතිහාසයෙන් අවුලාගෙන මේවට අපි යම්කිසි ප්‍රමුඛත්වයක් දීලා සාකච්ඡාවට ගන්න ඕන.
දැන් සර් මට මතක් වුණේ අපි දැන් මෙහෙම කළාට ඒ කාලේ මිනිස්සෙක් අසරණ වෙලාවම අපේ රජුරු ආදරෙන් වැළඳගෙන එයාට ඒ ධර්ම මාර්ගයෙන් අවස්ථාව සලසලා දීලා
තියෙනවා. අවස්ථාව සලසලා දීලා තියෙනවා.
දැන් සමහරලාට ඒ රටවල වලින් ආවම අපි වලට ගලපන්නන්න බලනවා වෙන්නත් පුළුවන්.
මේ වෙන්නත් පුළුවන්. ඒක තමයි. ඒ කියන්නේ අපි කොහොමද මෙහෙම අයින්වන්? අපි අපිට කවදාකවත් ඉතිහාසය අමතක කරලා ගමනක් යන්න බෑනේ. අපේ සමාජය තුළ දකින්න තියෙන ලොකු අඩුපාඩුවක් හැටියට දකිනවා මේ නූතනයේ එන නොයෙකුත් සම්ප්‍රදායන් අරගෙන ඒවෙන් අපට විමුක්තිගාමී මාර්ගයක් දේශපාලනමය වශයෙන් හෝ භෞතික වශයෙන් හෝ රටේ සංවර්ධනය සම්බන්ධයෙන් හෝ දේශපාලන වශයෙන් හෝ පුළුවන් කියලා ඒකෙම ගැළිලා ඉන්න ඒවම විශ්වාස කරන් ඉන්න සිරිතක් තියෙනවා. එහෙම නෙමෙයි. රටකට තියෙනවා ආවේණියක්. ඒ රටේ ආවේණියෙන්නේ අපි හැම දෙයක්ම උරුම කරගන්නේ. අපි ගෙනල්ලා තියෙන හොඳ නරක ඔක්කොම අපි ජන්මයෙන් අපි ආපු ගමනින් ගෙනාපු දේවල් නේ. ඊට පස්සේ අපිව එකතු කරගෙන තියෙනවා අධ්‍යාපනයෙන්, මනුෂ්‍යාශ්‍රයෙන්, සමාජයෙන් තව තව දේවල් එකතු කරගෙනත් තියෙනවා. නමුත් අපි මේ හැම දෙයකම කවලම් වීමක්. ඒ නිසා අපි මේ ඉතිහාසයේ මේ තරම් ගුවන් කාලයක් යොමු වෙන් කරගෙන කතා කරන්නේ ඇයි? මේ ඓතිහාසික දැනුම මේ සමාජයේ ගොඩනගා ගැනීම සඳහා, මේ සමාජයේ සුඛිත මුදිත කර ගැනීම සඳහා යම්කිසි ප්‍රතිපාදනයක් අපට අවශ්‍ය නම්, බුද්ධිමය ප්‍රතිපාදනයක්, ඥාන පරිපාකයක් අපට අවශ්‍ය නම්, ඒ දේ අපට ලබා ගැනීමට උවමනා කරන මූල බීජ තේමාවන් අපේ ඉතිහාසය තුල තිබෙනවා. එවැනි සිද්ධි සිදු වූයේ ඇයි?